మరి సభానాయకుడుమా.
Honorable Deputy Speaker, Parliament adjourned till April 4th, 1 o'clock.
Sabhava Kaltabana Avastha Yojana Garu Anshu Marasingha Mahata Ita Pratamein Garu Ananda Kumar Singh Mahata Mulasunugan.
ඔබතුමා යෝජනා ඉදිරිපත්
කළා. මුලාසනරුවට මන්ත්‍රීතුමනි, සභාව කල්තබන යෝජනාවට ප්‍රථමයෙන් හිටපු අග්‍රාමාත්‍ය රත්නසිංහ වික්‍රමනායක මැතිතුමා වෙනුවෙන් කතා කරන්න සිටියත් ඊළඟ දවසට යොදාගත්ත නිසා ප්‍රථමයෙන් එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් මගේ සභාව කල්තබීමේ යෝජනාව ඉදිරිපත් කරන්න කැමැති. දැනට රජයේ සෞඛ්‍ය සේවයේ ලියාපදිංචි වෛද්‍යවරුන් 18,000ක් පමණ සිටිනු ඇතැයි කියනවා. මේ පිරිසෙන් 5%-10% අතර පිරිසක් වෛද්‍යවරු හැටියට තමන් වෛද්‍යවරුන්ට අදාළ නොවන්නා වූ රාජකාරීවල යොදාගෙන සිටිනු ඇති බවද දැනගන්නට ලැබී තියෙනවා. රජයේ වෛද්‍ය විද්‍යාලවලින් වෛද්‍ය උපාධිය හදාරා උතුම් මූර්තියක් වන වෛද්‍යවරුන් ලෙස සේවයේ යෙදෙනු ඇතැයි මහජනතාව විශේෂයෙන් අපේක්ෂා කරනවා. ඒ වගේම ලංකාවේ දැනට විශාල වෛද්‍යවරුන්ගේ හිගයක්ද දක්නට ලැබෙනවා. මේ වෛද්‍යවරුන්ගේ හිගය ගැන කල්පනා කරලා මේ වෛද්‍යවරු වෛද්‍ය වෘත්තිකයන් ලෙස සේවයේ ලබා ගැනීම, ඒ වගේම ජනතාවට සේවය කිරීමට අවස්ථාව ලබා දීම සෞඛ්‍ය සේවයේ යුතුකමක් හැටියට අපි දකිනවා. එනිසා මේ වෛද්‍යවරුන් හැටියට ජනතාවට සේවය ලබා දීමට ඇති ඉඩකඩ පුළුල් කරන ලෙසත් දැනට වෛද්‍යවරුන් හැටියට සිටිය යුතු නමුත් අනෙකුත් සේවාවලේ දෙන අයව නැවත වෛද්‍යවරු හැටියට වෛද්‍ය වෘත්තියේ ගරුත්වය ආරක්ෂා කරන ලෙසත් මේ ගරු සභාවට යෝජනා කරනවා. මුලාසනාරෝද මන්ත්‍රීතුමනි, අද මේ සභාව කල් තැබීමේ යෝජනාව අප ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ රටේ තියෙන ප්‍රධාන ගැටලුවක් මේ මොහොතේ විවිධ කෝණවලින් ප්‍රශ්න කරන මොහොතක. රටේ වෛද්‍යවරු හැටියට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදාළ නිර්දේශ හැටියට ගත්තොත් වෛද්‍යවරු 40,000ක විතර පිරිසක් මේ රටේ සිටිය යුතු වෙනවා. නමුත් අද තියෙන ප්‍රශ්නයක් වෛද්‍යවරු හරියටම ඉන්න ගාන අපිට දැනගන්න ක්‍රමයක් නැහැ. මොකද සමහර ලියාපදිංචි වෛද්‍යවරු ඒ රෝහල්වල සේවය කරන වෛද්‍යවරු සමහර අය සේවය අතහැර ගිහින් දිනවා, වෙනත් විදේශගත වෙලා තිනවා, නැත් රැකියාවලට ගිහිල්ලා තියෙනවා. මේ ආදී වශයෙන් ගත්තත් අපිට දැනගන්න තියෙන්නේ 18,000ක පිරිසක් තමයි ලංකාවේ වෛද්‍යවරු හැටියට ඉන්නේ. එහෙමනම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකවලට අදාළව මේ රටේ වෛද්‍යවරු හැටියට මහජනතාවට සේවකිතු කළ යුතු පිරිස සේවයේ යෙදෙන්නේ නැහැ. එතකොට මේ රටේ ප්‍රශ්නේ තියෙන්නේ මහජනතාවට. මහජනතාවට රටේ අපේ නිදහස් සෞඛ්‍ය සේවයක් පවතිනවා. මේ රජයේ හැටියට මේ නිදහස් සෞඛ්‍ය සේවයේ ඉදිරියටත් ආරක්ෂා කරමින් නිදහස් සෞඛ්‍යයට වියදම් කරන මුදල් ප්‍රමාණය වැඩි කරමින් තව තවත් ඉදිරියට මේක පවත්වාගෙන යනවා. නමුත් අවාසනාවකට වෛද්‍යවරු බිහිවන්නේ අවුරුද්දකට රජයේ වෛද්‍ය විද්‍යාල වලින් 1250ක් නැත්නම් 1300ක් විතර ප්‍රමාණයක් අලුතෙන් බඳවා ගන්න වැඩි පිරිසක් සමග. එතකොට මේ ප්‍රමාණයත් එක්ක අපි වෛද්‍යවරුන් පිරිස 40,000ක් දක්වා වැඩි කරන්න උත්සාහ කළත් අවුරුදු 20ක්වත් යනවා මේ ප්‍රමාණයට ළඟා වෙන්න. ඒ වගේ මේ කාලය තුල වෛද්‍යවරු හැටියට තමන් විශ්‍රාම ගන්නා වෛද්‍යරුනුත් ගත්තාම මේ ප්‍රශ්නේ තවත් උග්‍ර වෙනවා. ඒ වගේම මේ රටේ සමහර ප්‍රදේශවල වෛද්‍යරුන්ගේ හිගයක් දැඩිව තියෙනවා. විශේෂයෙන් ග්‍රාමීය පළාත්වල විශේෂඥ වෛද්‍යරුන්ගේ දැඩි හිගයක් තියෙනවා. ඒ වගේම මුලාසනරුවට මන්ත්‍රීතුමනි, වෛද්‍ය විද්‍යාලවල උදාහරණයක රජරට වෛද්‍ය විද්‍යාලේ නැගෙනහිර වෛද්‍ය විද්‍යාලය, යාපනයේ වෛද්‍ය විද්‍යාලය වගේ මේ වෛද්‍ය විද්‍යාලවල ගත්තොත් සිටිය යුතු මහාචාර්යවරුත් නැහැ. ඒ වගේම ඒ හරි ආකාරයෙන් සිටිය යුතු විශේෂඥ වෛද්‍යවරුන්ත් නැහැ. ඒ නිසා මේ සේවය ලබා ගැනීමේ අවස්ථාව නැති වෙලා තියෙනවා. විදේශයෙන් වෛද්‍ය ශිෂ්‍යයන්ට ඒ තමන්ට ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයකුත් මේ රටේ තියෙනවා. ඊට අමතරව රජයේ වෛද්‍ය විද්‍යාලවලින් බිහිවන පිරිසට අමතරව ලෝකයේ අනිත් රටවලින් වෛද්‍ය උපාධි අරගෙන ඇක්සිස්ටීන් කියන විභාගයට පෙනී සිටලා වෛද්‍යවරු හෙට ලියාපදිංචි වෙන කොටසක් ඉන්නවා. ඊටත් අමතරව අපි පසුගිය දවස්වල කතා කරා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැන. මම මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි වෙනම මේ මාතෘකාව කතා කරපු නිසා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ වෛද්‍යවරු කියන්නේ අපි සලකන්නේ ඉතාම උතුම්ම වෘත්තියක්, දෙවියන්ගේ සලකන වෘත්තියක්. ඒක පොඩි කාලේ ඉඳන් අපි දැක්කේ අර අපේ ඉතිහාසයේ තුල රජවරු පවා හිටියා වෙදකම් කරපු, සතුන්ට පවා වෙදකම් කරපු රජවරු හිටියා. ඒ ආදී වශයෙන් මේ වෘත්තිය ඉතාම උතුම් වෘත්තියක් විදිහට අපි සලකුව වෘත්තියක්. ඒ නිසා මේ රටේ ඉන්න මේ වෛද්‍යවරුන්ට මේ උතුම් වෘත්තියක් ලෙස තමන්ගේ සේවයේ යෙදීමට තිය අවස්ථාව තව තවත් වැඩි කළ යුතු වෙනවා. ඒ සඳහා අවශ්‍ය සියලු සම්පත් ලබා දිය යුතු වෙනවා. මම හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යතුමත්, නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යතුමත් මේ කාර්යයේදී ප්‍රමුඛතාවයක් දක්වනවා. ඒ අවස්ථාව පහසුකම් දෙනවා. මෙතන තියෙන එක්තරා ප්‍රශ්නයක් තමයි අපි මේ කල්තබී විවාදයේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙරටේ වෛද්‍ය වෘත්තියේ යෙදෙන පිරිසෙන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ රෝගීන් සුවපත් කිරීම, රෝගීන්ට උපදෙස් ලබා දීම, ඒ වගේම විවිධ රෝගාබාධ ඇතිවනකොට ඒ රෝග මඩ පැවැත්වීමට අවශ්‍ය කාර්යයන් කිරීම ආදී කාර්යයන්. නමුත් මේ වෛද්‍යවරයෙක් කියන වෘත්තියෙන් ඒ කාර්ය කරනවාට අමතරව අද 5-10% අතර පිරිසක් මේ හරියට නිර්ණායකනේ කොච්චර ප්‍රමාණයක් ඉන්නවද කියලා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් බලාපොරොත්තු වෙනවා. ඒ ගාන ඉදිරියේ දැනගන්න වෙනත් සේවාවල යෙදී සිටින උදාහරණයකට ඉංජිනේරු සේවාවල, තාක්ෂණ සේවාවන්වල, කළමනාකරණ සේවාවල, ප්‍රොකියුමන්ට් සේවාවන්වල, මේ ආදී වශයෙන් මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියෙන වෙනත් සේවාවල්වල මේ වෛද්‍යවරු රැඳී සිටිනවා වෛද්‍යවරු හැටියට රෝගීන් බලන්නේ නැතුව. නමුත් ඔවුන් රෝගීන් රජයේ රෝහල්වල රෝගීන් බැලුවේ නැතත් රෝහල් කාලයෙන් පස්සේ නැත්තම් හවසට උදේ කාලේ වෙන channel service එක, private channel service එකේදී රෝගීන් බලනවා. එතකොට මෙතනදී වෙන්නේ රජයේ රෝහල් වලින් බෙහෙත් ගන්න යන මහජනතාවට ලබා දිය යුතු සේවාව ලබා දෙන්නේ නැහැ. මේ කාර්යයේදී අපි දන්නේ ඔවුන් තමන්ගේ කැමැත්තෙන් කරන දෙයක්ද නැත්තම් වෙනත් උපක්‍රම හරහා වෘත්තීය සමිති හරහා රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට අවශ්‍යතාවයේ තියෙන දේශපාලනකරණය කරන්න අවශ්‍ය වෛද්‍යවරු ටිකක් තියාගෙන කරන කියාද කියන එක අපි දන්නේ නැහැ. මේක අපි වටහා ගත යුතු වෙනවා. ඒ නිසා උදාහරණයකට පරිගණක ශාස්ත්‍රයේ උපාධියක් ලබා ගන්න කෙනෙකුටත් අද වෛද්‍ය ශාස්ත්‍රයේ පරිගණකාශ්‍රිත රැකියාවක් කරන්න අවස්ථාව ලැබෙන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. හේතුව වෛද්‍ය උපාධිය ලබාගත්තේ වෛද්‍යවරු පරිගණක ශාස්ත්‍රයේ පරිගණක විශේෂඥයන් විදිහට සේවය කරනවා. එතකොට මේ රජයේ රෝහල්වල නැත්තම් සෞඛ්‍ය ක්ෂේත්‍රයේට අනෙකුත් උපායධාරීන් හැටියට සේවය ලබා දිය හැකි පිරිසේ ඒගොල්ලන් තියෙන ඉඩකඩත් නැති වෙලා තියෙනවා, ඉඩකඩ ඇහිරිලා තියෙනවා. ලෝකයේ රටවල්වල සෞඛ්‍ය සේවය පවත්වාගෙන යන ආකාරය ගැන අපි කල්පනා කරොත් වෛද්‍ය සේවයත් එක්ක ඒකත් එක්ක බද්ධ වෙච්ච අනෙකුත් සේවා රාශියක් තියෙනවා. විකිරණ ශිල්පීන් වේවා, පෝෂණ වේදීන් වේවා, තාක්ෂණ වේදීන් වේවා, ඒත් එක්කම ඉංජිනේරු සේවාවක් තියෙනවා රෝහල්වල. මේ ආදී වශයෙන් විවිධ සේවාවන් රාශියක් තියෙනවා. මෙන්න මේ සේවාවන්වල යෙදීමට ඇති අවශ්‍යතාවය දැන තමයි අපි කියන්නේ. මේ ගැන අපි කතා කරනකොට අපිට මතකයි පෝෂණ වේදීන්. ලංකාවේ පෝෂණ වේදීන් සම්බන්ධයෙන් විශේෂ උපාධියක් තියෙනවා. නමුත් මේ විශේෂ උපාධිය තියෙන පෝෂණ වේදීන්ට රජයේ රෝහල්වල සේවය කිරීමේ අවස්ථාව අපි දැක්කා. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ සම්බන්ධයෙන් වැටකඩලු හදලා මේගොල්ලන්ට සේවය කරන්න අවස්ථාව ලබා නොදී සිටියා කාලයක්. ඒතොර ඒකෙන් උනේ පෝෂණ වේදීන් විදිහට විශේෂ දැනුමක් ලබාගත්ත මේ පෝෂණ වේදීන්ට අවස්ථාවක් ලැබුණේ වෛද්‍ය මේ රෝහල්වල සේවය කරන්න. මොකද ඒකත් ලබාගත්ත පෝෂණ වේදීන් හැටියට අමතර ඩිප්ලෝමා පාඨමාලාවක් නැත්නම් පශ්චාත් උපාධි පාඨමාලාවක් හදාරලා වෛද්‍යවරු හැටියට ඉන්න පිරිස නැවතත් පෝෂණ වේදීන් හැටියට වෙන කාර්යයත් යෙදුණා. ඒ වගේම තමයි පරිගණක ශාස්ත්‍රයේ, ඒ වගේම තමයි අනෙකුත් ශාස්ත්‍ර. ඒ නිසා මේ ගරු සභාවට අපි යෝජනා කරන්නේ මේ රටේ පවත්වන අනෙකුත් වෛද්‍ය සේවයට අවශ්‍ය අනෙකුත් සේවාවල පරිණතභාවය ලබාගත් උපාධිධාරීන්ට, අනෙකුත් සේවාවල දැනුම ලබාගත් අයට. ඒ වගේම තමයි මතක් කරන්න ඕන ගරු මුලාසනර මන්ත්‍රීතුමනි, රුහුණු විශ්වවිද්‍යාලයේ පාඨමාලාවක් තිබුණා මව්වරුන්ට කිරිදීම සම්බන්ධයෙන් වන ප්‍රගුණ කරපු ඒ ප්‍රායෝගික අත්දැකීම් සහිත පුහුණුවක් ලැබපු විශේෂයෙන් මව්වරුන් සේවය සඳහා දෙන කාන්තා නිලධාරිනියන් ටිකක් පුහුණු කරා. නමුත් ඒ පුහුණු වීම හෙද නිලධාරියන් හැටියට හිටිය නිලධාරියන් පුහුණු කරේ, ඒ පුහුණු කිරීමටත් ඉඩ දුන්නේ නැහැ වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ. ඒගොල්ලන්ට ගහලා ලැබුවා මේ රුහුණු විශ්වවිද්‍යාලේ. ඒකටත් ඉඩ දුන්නේ නැහැ. ඒ අවස්ථාවෙත් කළේ මේ වෛද්‍ය වෘත්තියට වගේම මේ හා සමාන අනිත් සේවාවන් කරන්න කැමැත්තෙන් එන වෘත්තිකයන්ට ඉඩ ලබා දුන්නේ නැහැ. ඒ වගේම අපි දන්නවා හෙද සේවයේ උපාධියක් ලබා ගන්න මේගොල්ලන්ට අවස්ථාව දුන්නේ නැහැ හෙද හෙදියන්ට. පිරිවැදින විශ්වවිද්‍යාලයේ තියෙන පාඨමාලාවේ අයට ප්‍රායෝගික පුහුණුව ලබා ගන්න රෝහල් ලබා දුන්නේ නැහැ. මේ ආදී කාරණා හැටියට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒකාධිපති දරදඬු පාලනයක් අරගෙන යමින් මේ සම්පූර්ණ මේ වෛද්‍ය සේවයේම මේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට යටත් කරගෙන අනිකුත් කිසි කෙනෙකුට මේකට ඉන්න නොදෙන තත්ත්වයක් තමයි දැන්ටත් තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ කාරණා අවබෝධ කරගෙන අපිට මේ කාරණා රටේ සෞඛ්‍ය සේවයේ සුරක්ෂිත සෞඛ්‍ය සේවයක් කරන්න, එහෙමත් නැත්නම් මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති පාදනීය මහත්මයාගේ විතරක් සෞඛ්‍ය සේවයක් මේ රටේ අවශ්‍ය නැහැ. මේ රටේ හැම පුරවැසියෙක්ටම සමානව ඒ වෛද්‍ය ආධාර වෛද්‍ය උපදෙස් ලබාගත හැකි සෞඛ්‍ය සේවයක් මේ රටට අවශ්‍යයි. ඒ සඳහා තියෙන වැටකඩලු ඉවත් කරන්න, ඒ සඳහා තියෙන බාධක ඉවත් කරන්න, ඒ සඳහා තියෙන මේ සම්පූර්ණ කමේ මේ එක්තරා කණ්ඩායමක් කල්පනා කරන තමන්ගේ පටු අරමුණු වලට යන කාර්යයන් ටික ඉවත් කළ යුතුයි. එහෙම නැති වුණොත් එන්නේ මේ සෞඛ්‍ය සේවයට බරපතල අර්බුදයක් ඇති වෙනවා. මේ ගැන විවිධ වාර්තා ඉදිරිපත් වෙලා තියෙනවා. සෞඛ්‍ය විශේෂ සෞඛ්‍ය අමාත්‍යතුමාටත් ලබා දීලා තියෙනවා හෙද නිලධාරීන් හැටියට හේ වෘත්තීය සමිති වලින්, ඒ වගේම තාක්ෂණ ශිල්පීන්ගේ වෘත්තීය සමිති වලින්, ඒ වගේම අනෙකුත් ඒකාබද්ධ වෘත්තීය සමිති වලින් මේ සෞඛ්‍ය සේවයේ වටා සිටින අනෙකුත් වෘත්තිකයන්ගේ අවස්ථාවන් ඒ සඳහා ඉඩ සලසා දෙන්න කියලා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් රජයේ පැත්තෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා නොසිටියත් නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට මේ ගැන අමාත්‍යාංශය හැටියට ඉදිරියේදී ගන්න ක්‍රියාමාර්ග මොනවාද, ඒ වගේම වෛද්‍යවරු වැඩි වැඩියෙන් බිහි කරන්න, දැන්ට 1250ක් විතර ඉන්න වෛද්‍යවරු, ඒ වගේම අපේ ගරුසස් අධ්‍යාපන ඇමතිතුමත් ඉන්න මොහොතේ රත්නපුරේ අලුතෙන් වෛද්‍ය පීඨයක් ආරම්භ වෙනවා, කුලියාපිටිය අලුතෙන් වෛද්‍ය පීඨයක් ආරම්භ වෙනවා, මේ ආදී තැන්වල රජයේ වෛද්‍ය පීඨ ආරම්භ වන අතරේ අනාගතයේ වෛද්‍යවරු වැඩි ප්‍රමාණයක් මේ රටට බිහි කරලා ඒත් එක්කම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලත් මේ රටේ අවශ්‍ය ප්‍රමාණය ඇති කරලා අර ලෝක සෞඛ්‍ය සංවිධානයේ WHO එකේ තියෙන ඉලක්කය 40,000 ඉලක්කයට යා හැකි වෛද්‍යවරු ප්‍රමාණයක් මේ රටේ බිහි වෙලා මේ සෞඛ්‍ය සේවය සුරක්ෂිත වේවා කියන ප්‍රාර්ථනයත් එක්කම මේ ප්‍රශ්නේ දිහා මේ සෞඛ්‍ය සේවය සුරක්ෂිත කිරීමේ අරමුණින් බලලා මේ වෛද්‍යවරුන්න වෛද්‍ය සේවයේ හරියට පියලා මේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත වෛද්‍යවරු නොමිලේ අධ්‍යාපනයෙන් අපි කියන්නේ නොමිලේ අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත වෛද්‍යවරු මේ වෛද්‍යවරුන්ට යුතුයකමක් වෙනවා රටේ මහජනතාව වෙනුවෙන් සේවය කිරීම. ඒ සේවය කිරීමට ඔවුන්ට තියෙන අවස්ථාවට ඉඩකඩ නැත්තම් ඒ මං අහුරන්නේ නැතුව ඔවුන් නිදහස් කරලා ඔවුන්ට නිදහසේ වෛද්‍යවරු හැටියට සේවය කරන්න අවස්ථාව ලබා දෙන්න කියලා ඉල්ලා සිටින් මගේ යෝජනාව අවසන් කරනවා.
යෝජනාව ස්ථිර කිරීම මුජිබ රහමාන් ගරු මන්ත්‍රීතුමා.
ස්තුතියි ගරු සභාපතිතුමනි. අත වශයෙන්ම අපේ අශු මානසිංහ මන්ත්‍රීතුමා මේ ඉදිරිපත් කරපු යෝජනාව ඉතාම කාලෝචිත යෝජනාවක්. මංහිතනවා විශේෂයෙන්ම අද පෞගිය මාස කීපය තුළ මේ රටේ මේ වෛද්‍යවරුන් සම්බන්ධ විවාද ගණනාවක් මේ පාර්ලිමේන්තුවේදී සිද්ධ වුණා. වගේම ජනමාධ්‍ය තුළත් අපි බලාග අපි බැලුවොත් යද සියලු පුවත්පත්වොල අනිකුත් මුද්ධිත මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය වල මේ ප්‍රධාන ප්‍රශ්නයක් හැටියට මේ වෛද්‍යවරුන්ගේ ක්‍රියාකලාපය හා ඒකත් එක්ක රටේ තියෙන ඊළඟ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ ප්‍රශ්නය අද පැන නැගිලා තියෙනවා. මම හිතනවා විශේෂයෙන්ම අපි මේ සාකච්ඡාව මේ විවාදයට එතුමා මේ කල්තබන අවස්ථාව ඉදිරිපත් කරපු මේ යෝජනාව දිහා අපි බැලුවම අද ඇත්තටම එතුමා කිව්වා වගේම වෛද්‍ය වෘත්තිය ගැන නොයෙකුත් ගැටලු අද මතුවලා තියෙනවා. අද විශේෂයෙන්ම මේ වෛද්‍ය වෘත්තියේ තිබෙන එක වෘත්තීය සමිති සංගමයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පිළිබඳ ඒ හැසිරීම් රටාව හා ඒ ක්‍රියාදාමය පිළිබඳ සියලු දෙනාටම නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න මතුවලා තියෙනවා. අපි එදා කාලේ දැනට අවුරුදු ගණනාවකට කලින් අපි දැකපු ඒ අපි හිතපු අපි ඉගෙන ගන්න කාලේ උගන්නපු වෛද්‍යවරයා නෙමෙයි අද ඉන්නේ. අද ඊට වඩා හොඟක් වෙනස් ආකල්ප අතින් ඒ වගේම ගුණාත්මක අතින් ඒ සියලු දේවල් අපි හිතනවා වේලාවකට මේ වෘත්තියේ තියෙන ඒ ගරුත්වය පිරිහිලා තියෙනවද කියන සැකය අද සමාජය තුළ මතුවලා තියෙනවා. ඒක මතුවෙන්නම ප්‍රධාන හේතුවක් තමයි අපි විශේෂයෙන්ම මේ රටේ මේ වෛද්‍ය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රෝගීන්ව ප්‍රාණ අපකාරයෝ හැටියට පත් කරලා මේ රෝගීන්ව හිර කරගෙන මේ කරන වැඩ වර්ජන උඩ ජනතාව තුළ ඒ වෛද්‍ය වෘත්තියට තිබිච්ච ගෞරවය ඒ තැන අද ක්‍රමක්‍රමයෙන් පහළ බහිනවා. ඒක නැති වීගෙන යන තත්ත්වයක් අද උදා වෙලා තියෙනවා. මං හිතන්නේ ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. අපි මේ රටේ යම් දේශපාලන වශයෙන් රජයේ තීන්දුව තීරණ ගන්නකොට ඒ තීන්දුව තීරණ වලට විරුද්ධව යම් කිසි දේශපාලන සංවිධානයක් හැසිරෙන ආකාරයකට වැඩ කරන ආකාරයකට ඒ රජයේ වෘත්තීය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇසිරීම ගැන අපි බැලුවොත් ඒක ඉතාම කනුගාටුදායකයි කියලා අපි සියලු දෙනාම පිළිගන්නවා. ඒ වගේම මේ තුලින් අපි අද වෛද්‍ය සේවය ගැන බැලුවොත් අපි දන්නවා විශාල වෛද්‍ය හිඟයක් මේ රටේ තියෙනවා. අපේ මන්ත්‍රීතුමා කිව්වා වගේ අවුරුද්දකට 1300ක පමණ ප්‍රමාණයක් අපි වෛද්‍යවරුන් පිට වෙන්නේ. නමුත් ඒ ප්‍රමාණය රටේ ජනගහනයත් එක්ක බැලුවොත් අපි යම් යම් රෝහල් වලට ගිහිල්ලා අපි ප්‍රායෝගික අත්දැකීම් අරගෙන බැලුවොත් යම් කිසි ප්‍රමාණයකට අපි දන්නවා කොළඹ නගරයේ පවා ප්‍රාදේශීය වශයෙන් තියෙන වෛද්‍ය ආයතනවල හිඟයක් තියෙනවා. මම දන්නවා මගේ ආසනය නියෝජනය කරන මැදකොළඹ කොළඹ නගර සභාවෙන් පාලනය වෙන වෛද්‍ය ආයතනයක් තියෙනවා. ඒක විශේෂයෙන්ම මාතෘ වෛද්‍ය ආයතනයක්. අද වෙනකොට ඒක වහලා දාන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මම කතා කරලා මේකේ කොමසාරිස්තුමත් එක්ක නාගරික කොමසාරිස්තුමා මට කිව්වේ ඒක පවත්වාගෙන යන්න තරම් අවශ්‍ය සේවක සංඛ්‍යාව හා වෛද්‍යවරුන් තමන්ට ලැබී නොමැති බව. ඒ උඩ ඒක තවදුරටත් ඒ මාතෘ සායනයක් හැටියට අවුරුදු මං හිතන්නේ 50කට 75කට අධික කාලයක් පවත්වාගෙන ගිය එක අද වෙනකොට ඒක ඒ මාතෘ සායනය නවත්තලා අද ඒක වහන තත්ත්වයකට උදා වෙලා තියෙනවා. එතකොට අපි පේනවා කොළඹ නගරය තුළ අපි දන්නවා මේක තුළ පෞද්ගලික රෝහල් විශාල ප්‍රමාණයක් තියෙන මේ නගරේ ඒ වගේම රජයේ රෝහල් ඒ වගේම තියෙනවා. නමුත් අපි සමහර තැන්වල ඒ වෛද්‍ය හිඟය හා ඒ සේවකයන්ගේ අඩුපාඩුව අපිට තියෙනවා. ඉතින් ඒකම තමයි මම කිව්වේ අපිට තව තවත් අපිට මේ වෛද්‍යවරුන් නිෂ්පාදනය කිරීම මේ රටට අද අවශ්‍ය වෙලා තියෙනවා. ඒ හින්දා රජය නොයෙකුත් කුලියාපිටිය ඒ වගේම රත් සබරගමුව ඒ වගේම දෘහුණු ඒ විශ්වවිද්‍යාලවල තව තවත් ඒ වෛද්‍ය ශිෂ්‍යයන් බඳවා ගැනීම වැඩි කරන්න රජයක් හැටියට තීන්දුව අරගෙන තියෙනවා. ඉතින් ඒත් එක්කම අපි තවත් තියා බලනකොට විශේෂයෙන්ම මේ වෛද්‍යවරුන්ගේ අපි ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඔවුන් කතා කරන ගමන් ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් ඔවුන් පෙනී හිටින ගමන් අපි දන්නවා අනිත් පැත්තෙන් මේ සමාජය තුළ ඉන්න රජයේ රෝහල් වලින් බෙහෙත් ගන්න රජයේ රෝහල් වලට යන ඒ රෝගීන්ගේ අයිතිවාසිකම් ගැන විශාල ගැටලුවක් අදපත් වෙලා තියෙනවා. මංහිතන්නේ රෝගයාගේ අයිතිවාසිකම් ගැන අපි කවුරුත් අද කතා කරන්නේ නෑ. අද ඒ ඒ ඒවත් අද අපි කතා කරනකට තැනකට මේක ගේයා ගෙනයා යුතුයි. රෝගීන් වෙනුවෙන් තමන්ට අසනීපයක් වුණාම තමන්ට ලැබිය යුතු දේවල් තමන්ට ලබාගත යුතු දේවල් වෙනුවෙන් මංහිතන්නේ ඉදිරියේදී මීට වඩා බරපතල සාකච්ඡාවක් මේ සමාජය තුළ ඇති කළ යුතුයි. මොකද අපි සියලු දෙනාම එක එක වෘත්තීකයන්ගේ අයිතිවාසිකම් ගැන අපි කතා කරනවා. අපි ඒව ආරක්ෂා කරන්න ඕනේ කියලා කියනවා. අපි වෙනුවෙන් පෙනී හිටිනවා. ඒ වෙනුවෙන් අපි වෘත්තීය සමිති හදලා තියෙනවා. නමුත් මේ රටේ බහුතර අහිංසක ජනතාවගේ මුදල් වලින් ඉගෙන ගන්න ඒ වෛද්‍ය නිලධාරීන් ඒ දොස්තර මහත්වරු අද ඒ ඔවුන් ඒ නිදහස් අධ්‍යාපනය තුළින් ඉගෙනගෙනම ඒ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වැය කරන ජනතාවව අද ප්‍රාණ අපකාරිය බවට පත් කරගෙන තමන් මේ ගෙන යන අරගලය සාධාරණද කියලා ප්‍රශ්නය අද අපි ඉස්සරහා තියෙනවා. අද ඔවුන් ස්ට්‍රයික් කරලා ඔවුන්ගේ රාජකාරිය වලින් ඉවත් වෙලා ඔවුන් අද කරන්නේ ඔවුන්ට ඉගෙන ගන්න වේදම් කරපු ඒ ජනතාවවට තමයි ඔවුන් අද ඒ පහර ගහන්නේ. එතකොට ඒක අපි සාධාරණද කියලා අපේ ඉස්සරහා අද ප්‍රශ්නයක් පැනලාගිලා තියෙනවා. ඒ හින්දා තමයි මම කිව්වේ අද රෝගීන්ගේ අයිතිවාසිකම්. තමන් අසනීපයක් වුණාම තමන්ට බෙහෙත් ගන්න පුළුවන් එයි ඒ අයිතිය තමන්ට ලැබෙන්නේ නැත්තේ. තමන් රෝහලකට ගියාම වෛද්‍යවරුන් ස්ට්‍රයික් කරාම තමන්ට තියෙන අයිතිය, තමන් බෙහෙත් ගන්න තියෙන අයිතිය තමන්ට අද නැති වෙලා තියෙනවා. තමන්ට අවශ්‍ය පහසුකම ලබා දෙන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මං හිතනවා අපි මීට වඩා මේ ගැන අවධානයක් අපි යොමු කළ යුතුයි. ඒ වගේම සභාපතිතුමනි විශේෂයෙන්ම මේ වෛද්‍යවරුන්ගෙන් අතින් වෙන වැරදි අපි දන්නවා. අද වෙනකොට හැමදාම අපි පත්තරයක් පුවත්පත් ඒ වගේම ජනමාමා මාධ්‍ය තුලින් දකිනවා වෛද්‍යවරුන් වැරදි ලෙස ප්‍රතිකර්ම කරලා අද විශාල රෝගීන් ප්‍රමාණයක් අපි දන්නවා ඔවුන් නොයෙකුත් ආබාධ වලට ලක් වෙනවා. ඒ පිළිබඳව මං හිතනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මීට වඩා දැනෙන වැඩපිළිවෙලකට අපි ආ යුතුයි. මොකද වෛද්‍යවරුන්ගේ යම් යම් ක්‍රියාකලාප එක්කෙනෙක් දෙන්නෙක්ගේ වෙන්න පුළුවන්. නමුත් ඒ ක්‍රියාකලාපය තුළ සමස්ත වෛද්‍ය වෘත්තියටම ඒක බලපානවා. ඒ දොස්තර මහත්තයෙක් ළඟට යන්න තියෙන විශ්වාසය අද ජනතාව අතර අද පළුදු වෙලා තියෙනවා. ඒ හින්දා ඒ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය මං හිතනවා මීට වඩා හොඳ වැඩපිළිවෙලකට අපි ආ යුතුයි මේ ක්‍රියාදාමය ගැන. මොකද අද හැම රෝහලකම තියෙන ප්‍රශ්නේ තමයි වෛද්‍යවරයා තමන්ට රෝගියාට සලකන විදිය, රෝගියාට කතාබහ කරන විදිය, රෝගියාට ප්‍රතිකාරණ කරන විදිය ගැන තමන්ට අසාධාරණයක් වුණාම ඒක ගැන පැමිණිලි කරන්න ස්ථානයක් පිළිබඳ ප්‍රශ්නය තියෙනවා. ඒ පැමිණිලි කරාම ඒවා නිසි විදියට ඒවා විභාග කරලා ඒ පිළිබඳ තීන්දු තීරණ ගන්නවයිද කියන සැකේ තියෙනවා. මොකද මම කොළඹ නගරයේ ජීවත් වෙන පුරවැසියෙක් හැටියට මේක තදින්ම අපිට තේරෙන හැමදාම අපිට මහජනතාවගේ අපිට එනවා තොරතුරු විතරක් නෙමේ පැමිණිලි එනවා. මේ ස්පිතාලෙට ගියාම අපිට මෙහෙම සලකනවා. මේ ස්පිතාලෙට ගියාම දොස්තර මහත්තය මෙහෙමයි අපිට කතා කරන්නේ. අතනට ගියාම මෙහෙමයි අපිට කතා කරන්නේ කියන ඒ ශේෂ්ත්‍රය තුළ අද මේ ඇඩියාව ඉතාම විශාල වශයෙන් තියෙනවා. නමුත් අපි දන්නවා ඊට අපි මුදල් ගෙවල ගිහිල්ලා අපි පෞද්ගලික රෝහලක ගිහිල්ලා අපි බෙහෙත් ගන්නවා නම් මේ තත්ත්වය ඉතාම අඩුයි. එහෙම එකක් නැහැ. හොඳට සලකනවා, හොඳට එක්කගෙන යනවා, ඒකේ වැඩ කරන අනිකුත් සේවක මහත්වරු හොඳට හොඳ අවශ්‍ය කරන සියලු පාසුකම් දීලා ඒ ලෙඩාව සලකනවායි කියන එක අපි දන්නවා. නමුත් රජයේ රෝහලකට ගියාම ඊට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක් තියෙනවා. ඉතින් මං හිතන්නේ අපිට විශාල වශයෙන් ආකල්පමය වෙනසක් නැවත ඇති කරගන්න මේ සෞඛ්‍ය ශාස්ත්‍රය තුළ වැඩ කරන සේවකයන් තුළ ඒ ආකල්පමය වෙනස කරන ඇති කරන වැඩපිළිවෙලකට අපි ආ යුතුයි කියලා මම විශ්වාස කරනවා. එහෙම නැත්නම් මේකේ පිරිහීම දවසෙන් දවස වැඩි වෙනවයි කියන එක මම මතක් කරන්න ඕනේ. ඒ හින්දා නැවත වතාවක් අපි ඒ ගරු අශු මාරසිංහ මන්ත්‍රීතුමා මේ ගැන අපි යෝජනාව මම ස්ථීර කරමින් ඒ කාලය ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. නියෝජ්‍ය අමාත්‍යතුමා ඔබතුමාගේ පිළිතුරු කතා.
இன்று பேராசிரியர் ஆசு மாரசிங்க பாராளுமன்ற உறுப்பினரின் இந்த சபையின் பிற்போடான முன்மொழிவை நாங்கள் விவாதித்துக் கொண்டிருக்கின்றோம். உண்மையிலே இன்று இலங்கையிலே கிட்டத்தட்ட 18,000 டாக்டர்கள் சுகாதார அமைச்சின் கீழ் இலங்கை மருத்துவ சபையில் கீழ் பதிவு செய்யப்பட்ட டாக்டர்கள் இருக்கின்றார்கள். இவர்கள் எம்பிபிஎஸ் பட்டசாரி வைத்தியசாரி வைத்தியர்கள் என்றும் அடுத்த வைத்தியசாலையிலும் மற்றும் விசேட திட்ட சுகாதார நிறுவனங்களிலும் சுகாதார மருத்துவ அதிகார அலுவல் நிறுவனங்களிலும் மற்றும் சுகாதார அதிகாரி அலுவலர்கள் சேவையாற்றுகின்றனர். அத்துடன் மருந்து அலுவலர் என்ற ஏற்றத்தால் கிட்டத்தட்ட 3000 பேர் பட்டப்படிப்பின் பின்பட்டப்படிப்பு நிறுவனத்தின் போஸ்ட் கிராஜுவேட் இன்ஸ்டிடியூட் ஆஃப் மெடிசின் பிஜிஎம்ஐ மூலம் படிப்பினை பெற்றுக்கொள்கிறார்கள். எஞ்சிய 15000 பேரில் கிட்டத்தட்ட 13000 பேர் வைத்தியர்கள் நோயாளிகள் பராமரிப்பு சேவையிலே என்று ஈடுபட்டு கொண்டார். அதாவது அவர்கள் நோய் நிவாரணம் அதாவது ப்ரிவென்டிவ் அண்ட் ஆல்சோ ரீஹாபிலிட்டேஷனிலே அவர்கள் ஈடுபட்டு கொண்டிருக்கின்றார்கள். தொடர்பில்லாத கடமை உறுதி விவரங்களை நாங்கள் வகைப்படுத்தி கூறினால் தொடர்பாக விசாரணைகள் மேற்கொண்டு உறுதியாக பதிலளிக்க முடியும் என்றும் நாங்கள் தெரிவித்துக் கொள்கிறோம். இருந்தாலும் எமது பாராளுமன்ற உறுப்பினரின் இன்றைய விவாதத்திலே நானும் ஏற்றுக்கொள்ளவன தான் பேச வேண்டும். ஏனென்றால் இன்று இலங்கையிலே இருக்கும் ஒரு நோய்தான் அந்த ஒவ்வொரு சங்கங்கள் உருவாக்கப்படுவது. அதாவது why they make these unions the most problem in Sri Lanka to development in Sri Lankan Sri Lankan country, what do I can say that? I was deeply sorry to say in this Sabha, everybody knows today is the dengue was very strong position in Trincomalee district today. While I was being here, one of the association chairman was talking to me. He was unable to send doctors voluntarily to Kenya for treatment. He sent some doctors in Kenya for this dengue treatment, and the batches come back today, and the new batch is gone. There were no voluntary people to go for there. After we made the HDU in Kenya, after that we have not seen a death yet. There were about 15 deaths gone in Trincomalee district, but in Kenya around 13 deaths gone in. After the HDU ward, which have been when we've been established, we have not seen a death yet. It was a sad story. I appreciate what the question we've been asked today. It is a challenge for the health ministry. I agree on that. It's a challenge. But what the health ministry can do on this subject? In Sri Lanka, we need more than around 6,000 doctors to fill up these hospitals. And we need about more than 16,000 nurses to fill up the hospitals. As same as we need paramedic officers, we need to go for it. So, as you are figuring out the Ministry of Health, I don't think it's possible that we can take any action on this sector. As our member Mujibur Rahman says, we have been ill-treating the patients today. I agree on that. They go for, if something goes wrong on their issues, they go for a strike. But the poor patient can do. If you have money, you can go to the private hospital. If you don't have money, you go to the government hospitals. When they government hospital, they go. If there's government hospital doctors or nurses or paramedics go for a strike, that poor patient has to stay overnight sometime in the hospital to get the treatment for next day. So it's a sad news to hear about it. We know it. We have been seen in the TVs for some reason. It's happening it here. So what happens when a doctor who pass out the university and after they've been
ගරු නියෝජ්‍ය ඇමතිතුමනි මේ වෙලාවේ ඔබතුමා කියනවා මේකට අපිට ක්‍රියාමාර්ගයක් නැහැ කියලා. නමුත් ඔබතුමාට මතක් කරන්න කැමතියි අපේ රටේ අසල්වැසි ඉන්දියාවේ පසුගිය දවසක අපි දැක්කා වෛද්‍ය වර්ජනයක් තියන්න ගියාම ඒගොල්ලෝ ඇඩ්වයිස් කරලා තිබ්බා ඕගොල්ලෝ වර්ජනය කරොත් මාස 6ක පඩි නවත්තනවා කියලා. ඒක අත්‍යවශ්‍ය සේවාවක් නිසා එවැනි තැනකට යා යුතු වෙනවා. අපේ රටේ හැමදාම වෛද්‍යවරු රෝගීන්ව ප්‍රාණපේට තියාගෙන මේ යන ගමන අපිට වළක්වන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ.
නෑ මන්දිත් මන්දේ අද මෛත්‍රීවාද දේශපාලන වෙලා තියෙන එක තමයි ප්‍රශ්නේ මෙතන. දැන් කියමුකෝ දැන් අපි දැන් මේ මෙගලන් ස්ට්‍රයික් එක ගියාම පස්සේ තව දේශපාලන කට්ටියක් ඒගොල්ලන්ට උදව් කරනවා ඒකට. ඔයා කියන එක ඇත්ත මම පිළිගන්නවා ඔයා කියන එක. නමුත් ඉන්දියාව වගේ ලංකාව කරන්න බෑ. ඒ කියන්නේ ඉන්දියාවල ජනගහන හැටියට විතරක් නෙවෙයි. එගුලන්ට එගුලන්ගේ තියෙන අනිත් මේ අද කේ කියන්නේ අනිත් ෆෝසස් ලේ කියන්නේ එගුලන්ගේ 3 ෆෝසස් බල කරුට එගුලන්ගේ ඔච්චර සෑහෙන කට්ටියක් ඉන්නවා එකේ ඉන්න ඩොස්තරලා ස්ට්‍රයිකර් උද්දරි ෆෝසස් වල තියෙන ડોක්ටර්ස් ලා ගෙනල්ලා එගුලන්ට පුළුවන් එගුලන් පරිපාලනය කරන්න. එතරම් අපි ලංකාවේ නැහැ අපි ළඟ නැහැ ඒ වගේ ડોක්ටර්ස් ලා ඔච්චර ගණන් ලංකාවේ නැහැ අපිට කරන්න. ඉතින් මේ ප්‍රශ්නේ කියන්නේ මේක මේ ඇත්ත වශයෙන් කිව්වොත් මේ ඩොස්තරලා මෙගලන්ගේ මේ උපාධිකම් ඉවර කරලා එනකොට අපි මෙගලන්ට අපොයින්ට්මන්ට් දෙන්න ඉස්සරම මෙගලන් යූනියන් ඇතුලේ යූනියන් කාර කියලා ඒවා පදිංචි කර ගන්නවා. ඉතින් ඒ එන 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 ළමයි ඒගොල්ලන්ට දන්නේ නැහැ. ඒගොල්ලන්ගුත් ගිහිල්ලා ඒගොල්ලන්ට ඒගොල්ලන් පදිංචි කරනවා ඒකට. ඒගොල්ලෝ වෙන කල්පයක් විපල්කයක් නැහැ ඒගොල්ලන්ට කතා කරන්න ඇතන. ඉතින් මේගොල්ලන් කියනවා ඕගොල්ලන් මේව තමයි ඉන්න ඕනේ මේව තමයි ඉන්න ඕනේ ඒගොල්ලන්ට කියලා අපි උපාධි දෙන්න අපි කියන්නේ අපි ආණ්ඩුවට ගන්න ඉස්සර ඒගොල්ලන් අඬ ගහලා ඒගොල්ලන් ඒගොල්ලන්ට මේ අපි ක්ලාසස් කරනවා ඒගොල්ලන්ට මේ මොනවද කියන්නේ ඒගොල්ලන්ට ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් දෙනවා කියලා ඒගොල්ලන්ට උපදෙස් දෙනවා මේ ඔක්කොම දීලා මේගොල්ලන් අන්තිම වෙන්නේ ඒගොල්ලන්ගේ යූනියන් එකට කතා කරන මිනිස්සු. ඒ නිසා මට නම් දන්නේ මේකට හරි උත්තරයක් දෙන්න ඔයාට. අපි ඉන්නේ මෙතන ඉන්න මේ සම්බන්ධයෙන් අපේ දේශපාලනේ ඉන්න කට්ටිය එකතු වෙලා මේ රටේ හදන්න පුළුවන් නම් මේ වගේ එකක් හදන්න ආව තමයි හරියන්නේ. නැතුව අපි මෙතන කතා කරා මේකට අපිට උත්තරයක් හම් වෙන්නේ නැහැ. නමුත් අද අපිට මම අද කියන්නේ අද ඔයා දැන් අපි බලන්නේ සමහර ඔයා කියන්නේ ඔයා දැන් මන්දිතුමා කියපු වගේ හැම මේක මම දොස්තර විතරක් නෙමෙයි මම කියන්නේ හැම අංශයේ බලනකොට දැන් බලන්න අපිට ලංකාවේ පැරාමෙඩික්ස් ගන්න බෑ. ඒ කියන්නේ පැරාමෙඩික්ස් එකට තියෙන ඒගොල්ලන්ගේ ක්වොලිෆිකේෂන්. ඒ කියන්නේ ඔය ඒ ලෙවල් 3 සබ්ජෙක්ට් පාස් සයන්ස් එක ගන්නකොට සාමාන්‍යයෙන් එන්නේ මේ මේ ඇප්ලිකේෂන් එන්නේ අපිට 30යි 20යි 25යි 100ක් නැහැ. අපිට ඕන වෙන්නේ 200 300ක් ඕනලා තිනකොට 30ක් 40ක් අවිලා අපිට මේ රටේ මේ සෞඛ්‍ය තත්ත්වෙ ගෙනියන්න බෑ ඉස්සරහට. දැන් ඕක මාර්ගන්ට ගිය ගමන් ආ යූනියන් එක ස්ට්‍රයික් කරනවා. කියලා නෑ එහෙම කරන්න බෑ කියලා කියනවා. ඒ වගේමයි අනිත් මේ වලින් අනිත් අංශ බලනකොට මේ වගේ ප්‍රශ්න තියෙනවා. දැන් ෆාමසිස්ට්ලා ඒ උදාහරණයක් කරනකොට මේ තමන්ගේ අයිතිවාසිකම තියාගන්න හදනවා මේ යුනියන් හරහා. ඒ නිසා මම හිතන්නේ මේ සම්බන්ධයෙන් අපි මොන හරි ක්‍රමයක් ඉස්සරහට කරන්න වෙනවා කියලා මම පිළිගන්නවා. නමුත් ඒකට මහිත අපේ අමතුමත් මෙතන නැති නිසා අපි අපේ අමතුමත් එක්ක සාකච්ඡා කරලා මේකට ඉස්සරහට මොන විසඳුමක් අපි ගන්න තමයි ඕනේ කියලා මම කියන්න කැමතියි. ස්තුතියි.
බොහොම ස්තුතියි. අප්‍රේල් මාස 4 වෙනි දින පස්වරු එකට පාර්ලිමේන්තුව නැවත රැස් වෙනවා.